මේක ප්‍රශ්නේ මේ දිවස දිවකන ආදී ලෙස සඳහන් වුණා දිව ගන්ධ දිව රස දිව ස්පර්ශ ආදී වශයෙන් නොවන්නේ මොකද කියලා අහනවා මේ දිව ඇස දිවකන කියන එක අවශ්‍ය වෙන්නේ යථාභෝ ධර්මාභෝධී තවසේන කාරණා දෙකක් මේ දෙක ලබා ගැනීම ඇතන තියෙන්නේ දිව්‍ය ගන්ධයේ දිව්‍ය රසයේ දිව්‍ය ස්පර්ශයේ ගැන දැන ගැනීම තියෙනවා ඉර්ධිවිද කියලා ඥානය ඒ ඥානය තුලයි ඒ කොටස තියෙන්නේ දිවස දිවකන කියන්නේ මූලික නුවණ දෙකක් දිවසින් පහළ වෙන ඒවා ඇහෙන් දකිනා වාගේ බාහිර ලෝකේ දකින්ද කනෙන් අහනවා වාගේ බාහිර ඈත වෙන සිද්ධියක් අහන්න පහළ වෙන එකතරා නුවණ ඒ තියෙන්නේ ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ලබා ගැනීමේදී ඒවා කයට ලං කරලා ලබා ගන්න ඕනේ කයේ පටන් දුර තියෙන දෙයක් ස්පර්ශ කරන්න තියෙන ඉන්ද්‍රිය දෙකයි ඒ තමයි ඇස සහ කන. ගන්ධය කොහෙන් හරි වාතයත් එක්ක හමාගෙන යද්දී හරි නාහයට වදින්න ඕනේ. වදින ගුණයි එක දැනෙන. සසයේ බාහිර ආහාරයක ඉඳලා දිවට ලං කරලා දෙන්න ඕනේ. කයර ගෑවෙන කොටයි රසය දැනෙන. ස්පර්ශයේ ඈත තියෙන යම් කිසි ද්‍රව්‍යයක් වස්තුවක් මොනවා හරි මේ කයට ස්පර්ශ වෙන්න බෑ ලං වෙලා. ඒ ගන්ධ රස ස්පර්ශ කියනවා ශරීරයේද ස්පර්ශ වීමෙන් ලැබෙන දේවල්. ඇසකර කියන දේවල් ගෝචරිනේම දුරපලන් ස්පර්ශ වෙන දේවල්. දුර කියන දෙයක් මාධ්‍යත්තුලින් සියුම් මාධ්‍යත්තුලින් අර ගන්නවා. එහෙම දෙයක් තමයි ඇසරයි කන්ටයි ගෝචර වෙන්නේ. ආලෝක මාධ්‍යයකගෙන ඈත තියෙන දෙයක් රූප සටහනක් ගන්නවා. කම්පන තරංග මාධ්‍යයකගෙන ඈත තියෙන සද්දයක් කලින් අහන්න හදා ගන්නවා. ඔයිට මෙහාය ඔක්කොම නාසයට දිවට කයට දෙනියව ළඟට ගන්න ඕනේ. ඒකට නුවණ මාධ්‍යයක් අවශ්‍ය නැහැ. කාම ලෝකයේ කාම වස්තු හා සම්බන්ධ හරියක් දිව නාසයේ ශරීරයේ තියෙන. නුවණකින් ගෝචර කරගත්තු හරියක් තියෙන ඇසර කන්ට දුර තියෙන දෙයක් ලං කරලා ගන්න පුළුවන්. මානසික ශක්තියත් වලින් ගොඩනගලා ගන්න කිරණ ශක්තියෙන් ඒක කරන්න. ගන්ධ රස ස්පර්ශ ලබන්න පුළුවන්. හැබැයි ඉර්ධි බලයේ පත් වෙලා ඉර්ධියෙන් ගිහිලා ඉතින් ඉර්ධියෙන් දෙව්ලෝල ගියොත් මනෝමේකයෙන් දිව්‍ය ගන්ධය ස්පර්ශ කරන්න පුළුවන්. ඉර්ධි වලින් දෙව්ලෝල ගිහිලා මනෝමේකයෙන් දිව්‍ය රසේ ස්පර්ශ කරන්න පුළුවන් ස්පර්ශේ ස්පර්ශ කරන්න පුළුවන්. ඒක වැඩි කමක් නෑ ඒක නුවණකින් කරන එකක් නෙමෙයි. නුවණින් ගන්න කොටසින් කරන දෙවෙනි වැඩි පිළිලා ගන්ධ රස ස්පර්ශ ලැබීම. දිවස දිවකන කියන එක නුවණක් මුල් කරගෙන ලබන දෙයක්. ඒකයි ඒ දෙක විශේෂ කරලා තියෙන්නේ. දිවස මනස නුවණස කියන මේවා ගැන වෙනසක් මොකද්ද කියලා මේ අහන්න. දිවසින් සිද්ධ කරන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ අර කියන විදිහට දුර තියෙන දෙයක් ඒ සතහන ස්පර්ශ කරගන්නවා යම්කිසි මාධ්‍යයක් තුල. කිරණ මාධ්‍යයක් මුල් කරගෙන ආලෝක කිරණ, කම්පන කිරණ ආදී මාධ්‍ය මුල් කරගෙනයි ඒ කරන්නේ. ඒ දිවසෙන් දිවකණින් කරන්නේ ඒ ටික. මනසෙන් කරන්නේ යම්කිසි දෙයක් බෙදලා බලන්න පුළුවන්. වෙන්වෙන් කරලා බලන්න පුළුවන්. ඒක මිනුම් දණ්ඩක් ඕනේ. මේ කේස්, මේ ලොම්, මේ නියපොතු, මේ දත්, මේ සම්, මේ මාස්, මේ නහර, මේ ඇට, මේ ඇටමිදුළු. මේ ආදි වශයෙන් කොටස් 32ක් එකින් එක කොටස් වෙන් කරලා හිටා. මේ වෙන් වෙච්ච කොටස් එක්කලා මේ කය කියන එකක් හැදිලා තියෙනවා. එකින් එක වෙන්වෙන් කරලා මැන මැන යන්න පුළුවන් හැකියාව තියෙනකොට. මේ එකාකාරව මේකට හැවටෙන්නේ නැතුව. මේ ගොඩක් එකතු වෙලා එකක් හැදිලා තියෙන හැටියක් ඇහැ. මෙන්න මේක මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකයි. එකින් එක ස්වභාවයන් ඒ ස්වභාවයෙන්මයි. ආපෝ ධාතුවේ ස්වභාවයේ මුල් කරන්නේ ජලයයි කියලාමයි. තේජෝ ධාතුවේ ස්වභාවයට වෙන් කරේ ගින්න කියලා වෙන් කරගන්න මැන ගන්න. සටහන් ගන්න. වායෝ ධාතුවේ ස්වභාවය අරගෙන වායුවයි කියලා මනසෙන් යමක සටහන් ගන්න. පඨවි ධාතුවේ ස්වභාවයේ මුල් කරගෙන ඒ අනුකූලව නිගමනය කරලා පඨවි කියන සටහන ගන්න. අරගෙන මේ ආපෝ ධාතුවක්, මේ තේජෝ ධාතුවක්, මේ වායෝ ධාතුවක්, මේ පඨවි ධාතුවක් කියලා මැනලා වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ මනසේ හැටි. නුවණස කියන එක නැත්නම් ප්‍රඥා චක්ෂුතිය කියන එක. ඒකේ ප්‍රකාරය දකින්න. ආපෝ ධාතුව හරි තේජෝ ධාතුව හරි වායෝ ධාතුව හරි පඨවි ධාතුව හරි මේවන් එකතු වෙච්ච හරි මොන හේතුවක් නිසාද මේ ඵලය හටගත්තේ? මෙන්න මේ හේතුවෙන් මේ ඵලය හටගන්නේ. මේ හේතුව මෙසේ ක්‍රියාත්මක කරලා මෙන්න මේ ඵලය විද්‍යාමාන වුණේ. අන්‍ය විදියට දැකීමේ කරසක් වෙනවා. ඒක නිසා ප්‍රඥා චක්සුස ප්‍රකාරයේ දකින්න. ඒවා නිත්‍යද අනිත්‍යද? දුකද සුඛද? අත්තද අනත්තද කියලා මේ අනිත්‍ය දුක්ඛ අනත් වශයෙන් බලනකොට. අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට අනත් හැටියට දකින්න ප්‍රඥා චක්සුසයි. ඔය විදියට ඒකේ ඇතෙන්නට ගන්න වැඩ කොටසක් තියෙනවා. එකයි නුවණැසෙනනම් ප්‍රඥා චක්සුසයේ කිව්වේ ඒකයි.